ගරු දයසීර ජයසේකර අමාත්‍යතුමා,
ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි, මම විශේෂයෙන්ම කියන්න කැමති අද මේ පනත් කෙටුම්පත සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා. මේ තිබිච්ච යම් යම් කාරණා ගණනාවක් පිළිබඳව අපේ අදහස අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියට ඉදිරිපත් කරා. මූලිකවම අපේ හරිසිසිල මැතිතුමාට ඒ අනුව අපේ නිමාසිරි පාසිල මැතිතුමාත් ඒ වගේ මතිකව ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව විශේෂයෙන්ම අපේ සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමාත් අනුරාප මැතිතුමාත් කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදියට මා බැංකු අධිපතිතුමාත් විශේෂ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදියට විශාල වැදගත් සංශෝධන ගණනාවක් සහිතව තමයි මෙම පනත් කෙටුම් පත අද ඉදිරිපත් වෙන්නේ. එනිසා මම ස්තුතිවන්ත වෙනවා හර්ෂසිල මැතිතුමාට විශේෂයෙන් මේ කාරණය පිළිබඳව ඉතාම සද්භාවයෙන් කල්පනා කරලා මේ ගැන ක්‍රියාත්මක කිරීම ගැන. විශේෂයෙන්ම මම කියන්න කැමති නීතිඥවරයෙක් විදියට අත වශයෙන් පරණ පනත්වල තිබුණ තත්ත්වය පිළිබඳව විශාල අර්බුදයක් ඇති වුණා පහුගිය කාලේ. ඔතුමාලා දන්නවා මහ බැංකුවේ සිද්ධ වුණේ දැවැන්ත වංචාවත් එක්ක ඒ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කිරීමේදී විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔප්පු කිරීමේ භාරය සම්බන්ධව ගත්තම ඒ සම්පූර්ණ වගකීම නීතිපති දෙපාර්තමේන්තුවට පැවරලා තිබුණා. ඒ නිසා ඔවුන් තමයි යම් නිලධාරියෙක් වරදක් කරාද නැද්ද යන්න කියන පිළිබඳව ඔප්පු කරන්නේ මේ කාර්යභාරය වුන් සතු වුණේ. මේ පනතින් යම් වෙනස්කමක් කරලා තිබුණා. මම හිතන්නේ පහුගිය කාලවකවානුව මේක ගෙනාව පනත් කෙටුම් පත්වලට මේක ඇතුළත් කරලා තිබුණා. ඒ අනුව විශේෂයෙන්ම 9 වෙනි වගන්ති යටතේ තමා විසින් සද්භාවයෙන් ක්‍රියා කොට ඇති බවද සියලු නිසි උද්යෝගයේ සාධාරණ සැලකිලිස හා නිපුණතාව දක්වා ඇති බවද ඔප්පු කරන්නේ නම් ඔහු විසින් මේ පනත යටතේ හෝ යටතේ නිකුත් කරන ලද හෝ සාධන ලද යම් නියෝගයක් නියමයක් තීරණයක් හෝ විධානයක් අරදැයි සිය වකිම් ඩිකරීමේදී හෝ ඉටිකිරීමේදී අදහස් කිරීමේදී කරන ලද හෝ කරන ලදයි කියන ලබන යම් දෙයක් සම්බන්ධයෙන් යම් සිවිල් හෝ අපරාධ නඩුවකට හෝ වෙනත් නඩුවකටද යටත් නොවිය යුතුයි කියලා. ඉතින් ඒකේ අදහස් කරලා තිබිච්ච අදහස සමාජයට ගලාගෙන ගිය වෙනත් විදියකට. ඒ නිසා මේ පිළිබඳව විශාල අර්බුදයක් රට ඇතුලේ මතුවලා තිබුණා. මේ තවදුරටත් හොරගම් කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදනද මේ යොදලා තියෙන්නේ කියලා. නමුත් මම නීතිඥවරයෙක් ඉදිරියේ කියන්න කැමතියි මේක ඇත්තටම වෙලා තියෙන්නේ බැලන්ස් ඔෆ් ප්‍රොබබිලිටි නැත්තම් ඔප්පු කිරීමේ භාරය එදා තිබුණ නීතිපති දෙපාර්තමේන්තුවේ සිට මේ වරද කරන පුද්ගලයා දක්වා මාරුලයි තියෙන්නේ දැන්. ඒ කියන්නේ දැන් මේ මහා බැංකුවේ මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන කිසියම් පුද්ගලයෙකු නැත්තම් නිලධාරියෙකු ඔහු ඔප්පු කරන්න ඕනේ මම විසින් සද්භාවයෙන් තොරව කටයුතු කරයි කියන එක මම ඔප්පු කරන්න ඕනේ. ඇත්තටම මේක එක පැත්තකින් හොඳ දෙයක් කරලා තිබුණේ. නමුත් ඒක රටේ සමාජය පිළිගන්න විදිය ගැන විශාල ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා අපි කිව්වේ ඔකට අපව රණ්ඩු වෙන දෙයක් නැහැ. පරණ මොනිටරි ලෝ එක යටතේ තිබිච්ච එකම ගණන්ල දාන්න මොකද සමහර අයට ඒක ගැන පිළිබඳ ප්‍රශ්නයක් තිබුණ නිසා. මොකද හේතුව මේකෙදි අපිට වැදගත් වෙන්නේ මේක සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා විශේෂයෙන්ම මතු කරා. මොකද හේතුව සමහර කාරණා සම්බන්ධව යම් පුද්ගලයෙක් ගත්ත තීන්දුවක් සම්බන්ධව මීට පස්සේ ඇවිල්ලා නඩු පාරන්න පුළුවන් තත්ත්වයකට පත් කරලා තියෙනවා. දැන් අද සමහර දේශපාලඥයෝ ගත සමහර තීන්දුව තීරණ වලට අද ඔවුන්ට FCIT එකට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ගිහිල්ලා ඔවුන් සමහරලාවට ගත්ත නිවැරදි තීන්දුව සමහරලාට අත්‍යවශ්‍ය ඒ වෙලාවට ගන්න තිබිච්ච තීන්දුව ඒ ගත්ත ක්‍රියාදාමය තුළ සමහරලාවට ඒ අදාළ අමාත්‍යවරයාට වාසියක් සිද්ධ වෙලා නොති වුණත් සද්භාවයෙන් ඔහු ගත්ත ක්‍රියාදාමය පිළිබඳව ඔහුට අද මේ නඩු කටයුතු වලට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේකම තමයි අපේ නිලධාරීන්ට සිද්ධ වෙලා තියෙන්නේ. නිලධාරීන්ට සිද්ධ වෙලා තියෙනවා ඔවුන් සාධාරණව ගත්ත නිවැරදිව ගත්ත හොරකම් කරන්නේ නැතුව තමන් සාධාරණව ගත තීන්දුවකට ඔවුන්ට අද FCIT ගානේ යන්න සිද්ධ වෙලා තියෙනවා. මේක මේ රටේ රාජ්‍ය පරිපාලනය පිළිබඳව ගත්තම ඉතාම අර්බුදකාරී වාතාවරණයක් ඇතිලා තියෙන තත්ත්වයක්. අද අමාත්‍යාංශික ලේකම්වරයෙක් තීරණයක් ගන්නේ නැහැ. තීරණයක් ගන්න නැති හේතුව මොකද? මේ වගේ ක්‍රියාදාමයක් තුළ ඔවුන් අසරණභාවයට පත් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි අපි මතු කරලා දුන්න කාරණේ. මේකේ නීතිපති දෙපාර්තමේන්තුවට මේ ඔප්පු කිරීමේ භාරය පිළිබඳ උන්ගේ තියෙන ක්‍රියාදාමයේ පොඩ්ඩක් ඈත් වෙලා ඒක වරද පැටවීම නැත්නම් වරද ඔප්පු කිරීමේ කාර්යභාරය මම වරදක් නොකරයි කියන කාර්යභාරය ඔප්පු කිරීම රාජ්‍ය සේවකයාට පැවරුණාට ඇති වෙලා තිබෙන තත්ත්වය තුළ ඔවුන් විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවකයන් පිළිබඳව අපි ගත්ත නිවැරදි ක්‍රියාදාමයක් ඉදිරියේ මම මේක සලකන්නේ අපේ පැත්තෙන් ඒක අපි දැඩි ලෙස මතු කෙරුවා කරුණා කරලා මේ රටේ රාජ්‍ය සේවකයන්ට Tamanට නිවැරදිව වැඩ කරන්න ඔවුන්ට තීන්දු ගන්න ඉඩ දෙන්න මොකද හේතුව නිවැරදි වැඩ කරන මිනිස්සයත් අර රණවක වගේ මහත්තෙක් අද ගිහිල්ලා අරන් ගිහිල්ලා හිරේ දාලා තියෙන්නේ ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ වගේ අයත් නිවැරදිව තීන්දු ගත්ත Tamanගේ ගෙදර අඩුම තරම ඉඳ ගන්න පුටුවක් මේසයක් නැති මිනිස්සෙක්ගේ නිවසත් අද ඔහුටත් අද හිරේ ගෙදර ඉඳ සිද්ධ වෙලා තියෙනවා මේක ඉතාම අසාධාරණ ක්‍රියාවලියක් නිසා තමයි අපි කිව්වේ මේක ඇතුළත් කරන්න කියලා ඒ අනුව ඒ ඇතුළත් කරලා තියෙනවා මං ස්තුතිවන්ත වෙනවා පළවෙනිම ඒක ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කිරීම ගැන දෙවෙනි කාරණේ ඊළඟට අපි විශේෂයෙන්ම මතු කරලා තිබුණා මේ අපේ උදේ කමිටුවේදී කාරණා මට ඇත්තටම උදේ එන්න හම්බුනේ නැහැ මම ඒක ගැන පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි මොකද ඒකේ සමහර වැරදි වැටහීමක් ඇති කරගෙන තිබුණා මේ වාණිජ බැංකු වලට මේ විවෘත කිරීම සම්බන්ධව දැන් මේකෙදි මට මේ අපේ මන්ත්‍රීතුමා ඇයි පැත්තෙන් වෙලාව අරගන්න මගේ වෙලාව එන්න කමන්න එපා මොකද මට වෙලාව තියෙන ඕන ඔබතුමා කියන්නේ මොකද්ද ඔය පැත්තෙන් ගන්න මට මයන්නම් වෙලාව දාන්න එපා
ඕනේ නැහැ නමය දාන්න උමනාවක් නැහැනේ නිර්ධාරින් ඒ කට්ටිය සබ්භාවෙන් ඒ වැඩේ කරනවා නම් ඒක නමය දාන්න උමනාවක් නැහැනේ
නැහැ නැ මේක කලින් එකේ තිබුණා කලින් ඒ තිබුණ විදිහම තමයි අපි දාලා තියෙන්නේ ඒකයි තියෙන ප්‍රශ්නේ කලින් එකේ තිබුණ විදිහටම මොනිටරි ලෝ එකේ තියෙනවා ඔබතුමා අරගෙන කියවන්න ඒකේ මේ විදිහම තියෙනවා ඒක තමයි දැන් ඇතුළත් කරලා තියෙන්නේ ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක අපි කිව්වේ ඊළඟට අපි ඒ තිබිච්ච බාධක අපි අයින් කරලා තියෙනවා අද උදේ ඔව් අපි අලුත් ඔබතුමා ගාව තියෙන දැන් ගියන සංශෝධන ඒකේ තියෙනවා ඊළඟ අනික් කාරණේ තමයි විශේෂයෙන්ම මේ අපේ සුනිල් අඳිනේත් පැත්තපත් කිව්වා මේ බලපත්‍ර වාණිජ බැංකුවක පවත්වාගෙන යන කියන වචනේ අයින් කරන්න කියලා. ඒ වුණොට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය වාණිජ බැංකුව පවත්වාගෙන යන්නමට කියලා දාන්න කියලා. මම මේකට කතා කළ යුතු නැහැ. නමුත් බොහොම පැහැදිලිව තියෙනවා ලංකාවේ අපේ මොනිටරි ලෝ ඇක්ට් එකේ 107 වෙනි වගන්තිය අරදී සෙන්ට්‍රල් බැංක් එක නැත්තම් අපේ මහ බැංකුව තමයි මේ බැංකුවල ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ. ඔහු තමයි රෙගුලේටරි බොඩි එක නැත්තම් ඔහු තමයි මේ නියාමනය කිරීම සඳහා වැඩ කරන්නේ. එනිසා ඒ අවස්ථාවේදී ඔවුන් විසින් ඔවුන්ගේ මුදල් මණ්ඩලය විසින් දෙනු ලබන තීන්දුවක් තමයි මේ රටේ අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ නැත්නම් දෙවෙනියා ඩිප්ටි සෙක්‍රටරි අපි මේක සම්බන්ධව කටයුතු කරන්නේ. ඒ නිසා කිසියම් වෙලාවක ඔහුට තනි තීන්දුවක් ගන්න හැකියාවක් නැහැ. මොනිටරි බෝඩ් එක කියනවා නම් මේක දාන්න කියලා මෙන්න මෙතනදී මේ ක්‍රියාදාමය ඔහුට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මෙතන යම් වැරද්දක් ඇති කරවෙන්න විදියක් නැහැ. කිසිම වෙලාවක මෙය පෞද්ගලික වාණිජ බැංකුවලට සහයෝග දීම වැඩපිළික් නෙවෙයි මේ බොහොම පැහැදිලිව ඕනෑම බැංකුවකට ඔවුන්ගේ රේට්ස් අනුව යන්න පුළුවන් තාත්වයක් ඇති කරලා තිබෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි අද මේ ණය අර්බුදය ණය උගුල ඉතිහාසයේ ඉඳලා ආපු කාරණයක් ඒක තව තවත් වර්ධනය වෙලා තිනවා කාට කාටත් ඒකේ චෝදනා තිනවා ඒ පැත්තට චෝදනා තිනවා මේ පැත්තට චෝදනා තිනවා අපි මේ ගත්ත ණය පිළිබඳව විශාල ණය උගුලක අපි සියලු දෙනාම ඉන්නවා කවුරු හරි කියනවා මේක එහෙම නෙමෙයි ඉතිහාසෙ මොකුත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ දැන් තමයි මේ ප්‍රශ්නේ ඇති කරන් තියෙන්නේ කියලා මම කියන්න කැමතියි 2018 අපිට විශාල අර්බුදයක් ඇවිල්ලා තිබෙනවා එකක් ප්‍රින්සිපල් පේමන්ට්ස් ඒ කියන්නේ ප්‍රධාන ගෙවීමක් අපිට තියෙනවා US ඩොලර් මිලියන 1806ක් එතකොට ඒකත් එක්ක ඉන්ට්‍රස්ට් පේමන්ට් එක නැත්තම් පොලි අපිට ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 1013ක් මේක විශාල අර්බුදයක් මේ ඉතිහාසයේ අපි ගෙවපු විශාලම ප්‍රධාන ගෙවීම සහ පොලිය ඊළඟට ඊළඟ අවුරුදු 2019 ලබන අවුරුද්දේ ඩොලර් මිලියන 3258ක් අපි ගෙවන්න ඕනේ ප්‍රධාන ගෙවීමක් විදියට ඊළඟ ඩොලර් මිලියන 959ක් එකතු කරපුවාම ඩොලර් මිලියන 4217ක් අපි මේ රටේ කොහෙන් හරි සල්ලි හොයලා පිට රටින් අරගෙන හරි ණය ගෙවන්න තියෙනවා ඊළඟ 2020 ඒ වගේම භයානකයි ඩොලර් මිලියන 3699ක් ගෙවන්න තියෙනවා පිට රටට නැත්තම් අපි මේ ගත ණයවල වාරික සහ පොලි ගෙවීම් ඊළඟට 2021 ඩොලර් මිලියන 3344යි ඊළඟට ආපහු 2022 ඩොලර් මිලියන 3743යි කවුරු ආණ්ඩු කෙරුවත් කවුරු ආණ්ඩු නොකලත් රටක් විදියට අපි විශාල ගෙවීමක් මේ ගෙවීම් ටික ආවයින් පස්සේ තමයි මේ ලංකාවේ පොලි ගෙවීම් ප්‍රමාණය විශාල අඩුවීමකට එන්නේ ඒ අනුව 2023 ඩොලර් මිලියන 2120යි අපිට ගෙවන්න තියෙන්නේ එහෙනම් ඒ අනුව ඒ කියන්නේ 2017 ගෙවූ ප්‍රමාණයට හා සමාන තත්යක් තමයි ඊළඟට ඇති වෙන්නේ. ඒ කියන්නේ එක දිගට අපිට විශාල අර්බුදයක්, ණය අර්බුදයක් ලබන අවුරුද්දේ, ඊළඟ අවුරුද්දේ 2020, 21, 22 කියන අවුරුදු හතරේ විශාල අර්බුදයක් මේ රටේ ඇති වෙනවා ණය අර්බුදය පිළිබඳව. ඒ නිසා තමයි මහා බැංකුව විශේෂයෙන්ම කල්පනා කරලා මේ ක්‍රියාදාමය සකස් කරලා ගෙනාවේ. අපි අද තිබුණා නම් දැන් මේක ගිය පෙබරවාරි මාසේ දාලා තිබුණා නම් මේ 50 කෙඩුම්පත අපිට මීට වැඩිය අඩු ප්‍රමාණයකට ණය ගන්න තිබුණා. හැබැයි අපි මේක ප්‍රමාද වුණා. මේ ප්‍රමාදීමේ ප්‍රතිඵලය අද අපි දැන් මේක වැඩි වෙගෙන යනවා. මේ අපි මාස කිහිපයකට කලින් අපේ තිබුණ තත්ත්වය. දැන් අද ඒක වැඩි වෙලා සම්පූර්ණයෙන් විශාල වශයෙන් පොලි අනුපාතයේ ලෝක වෙළඳපළේ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි දැන් විශාල අර්බුදයකට ලක් වෙනවා. ඒ නිසා මම කියන්න කැමති මේක අද සම්මත කරයින් පස්සේ දාම ඉක්මනින් අපිට ණය වෙළඳපළට ගිහිල්ලා ගන්න පුළුවන් ණය ප්‍රමාණය අරගෙන ඒ ණය පාලං හදන්න පඩි ගෙවන්න මේ අපේ අනෙක් ප්‍රශ්න විසඳන්න නෙමෙයි මේක පාවිච්චි ගන්න තියෙන්නේ. මේක පැහැදිලිව පාවිච්චි ගන්න තියෙන්නේ මේ රටේ ඉතිරි ණය ගෙවන්න තියෙන ප්‍රමාණය ගෙවීම සඳහා. ඒ නිසා මේ ක්‍රියාදාමයේ කවුරු ආණ්ඩු කෙරුවත් ක්‍රියාත්මක කරන්න ඕන කාල වැඩපිළික් මේ තියෙන්නේ. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා මේක ඉක්මනින් ගෙනල්ලා අපිට මේ වැඩපිළ සකස් කිරීමට ලැබීම ගැන අපි කල් දැමීමට හේතුවක් නෙමෙයි මේක. ඒ නිසා අපි මේක ඉතාම ඉක්මනින් කළ යුතු කාර්යයක් විදිහට මම දකින්නේ. ඒ වගේම මම හිතන්නේ මම කියන්න කැමතියි මේක මම යෝජනාවක් කරන්න කැමතියි ගරු මූලාසන මන්ත්‍රීතුමනි මම අපේ හරිසිල්ල මැතිතුමාට කිව්වා මේක මේ අර්ථ නිරූපණ සම්බන්ධ ගත්තම මේක තියෙනවා අමාත්‍යවරයා යන්නේ මුදල් විෂය පවරා ඇති අමාත්‍යවරයා අදහස් වේ කියලා. මං කියනවා කරුණාකරලා මේකත් අයින් කරන්න කියලා. මොකද හේතුව දැන් මුදල් විෂය භාර ඇමතිවරයාට මහා බැංකුව නැහැ. ඒතර මුදල් විෂය භාර ඇමතිවරයා කියන එකෙන් අදහස් කරන්නේ මේ අමාත්‍යවරයා යන්නේ මේක සම්පූර්ණ තියෙන්නේ පැහැදිලිව මහා බැංකුව හා සම්බන්ධ වෙච්ච ක්‍රියාදාමය. එතකොට ඒ ක්‍රියාදාමයට මුල් වෙන්න ඕනේ මුදල් ඇමතිවරයා කියන්නේ මුදල් ඇමතිවරයා විදිහට මේක දාලා තියෙන්නේ. එහෙනම් මේක දාන්න ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයා කියලා. මොකද හේතුව මහා බැංකු අර්බුදේ ආපුවාම මේකේ අයිතිකාරයෙක් නැතුව ගියා. සමහර අය කිව්වා මම නෙමෙයි මේ පත්කිරුවේ දැන් මේ මීට කලින් කතා කරුවා අපේ රවිකරණනායක මහත්තයා. එතකොට කිව්වා පත්කිරුවේ ජනාධිපති. නම් කිරුවේ ආයක මම දන්නේ නැහැ කිව්වා. ඉතින් මම කියන්නේ කවුරු හරි වගකීමක් තියෙන්න ඕනේ මේකට. ඒ නිසා කරුණාකරලා මම කියන්න කැමතියි මේකේ තියෙන අමාත්‍යවරයා යන්නේ මුදල් විෂය භාර අමාත්‍යවරයා කියන එක අයින් කළා. ප්‍රතිපත්ති කටයුතු පිළිබඳව පස්සේ ඔක වෙනස් කරගන්න පුළුවන්. කරුණාකරලා ඒක දාන්න.
දාසිරි අමාත්‍යතුමා කියන කතාව එතන නිවැරදි වෙන්නේ නැහැ. මොකද මේ ඇමතුමා එතන අපි මුදල් කොයක අමාත්‍යවරයා යන්නේ මුදල් විෂය පවරා ඇති අමාත්‍යවරයා අදහස් වේ කියලා කියන්නේ මේ හැමතැනම අමාත්‍යවරයා කියන දේ මේ 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 මොනවාද නිර්වචනය කරන්න. නමුත් අපි මහා බැංකුව අයිති අමාත්‍යවරයා හඳුන්වනකොට ඒක කෙලිම කියලා දිනවා. මේක තියෙන්නේ පහේ දෙක සමා වෙන්න 1 2 3 4 4 2 1 උපවගන්තිය 2 1 වන උපවගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් ගනු ලබන තීරණය ශ්‍රී ලංකා මහ බැංකුව විෂය පවරා ඇති අමාත්‍යවරයා මගින් රජිස්ට්‍රාර්වරයා වෙත ලිඛිතව දැමින් ලබා දිය යුතුය කියලා. එද හරිනේ?
ඒක හරි. හැබැයි මේ මුළු කාරණයම මතුවෙන්නේ මහ බැංකුවත් එක්ක. මොකද මේ සියලුම කාරණා ටික අවසාන වශයෙන් ගත්තම ශ්‍රී ලංකාව තුල රාජ්‍ය ණය කළමනාකරණය කරන්නේ මහ බැංකුව. එතකොට සක්‍රීය බැරකම් කළමනාකරණය සම්පූර්ණ වගකීම තියෙන්නේ මහ බැංකුවට. එතන මහ බැංකුවේ මේ ක්‍රියාදාමය යනකොට අමාත්‍යවරයා කියන එකෙන් අදහස් වෙන්නේ අර විදිහට දාපුවම යම් ප්‍රශ්නයක් තියෙනවා. කමක් නැහැ. ඔබතුමා ඒක මම කියන්නේ ඒක ගැන යම් අවබෝධයක් ඇති කරගත්තොත් අපි හොඳයි. මොකද හේතුව නැත්තම් වගකීමක් ගන්න බැරි දැනකට මේ සියලු දෙනා අවසානෙපත් වෙනවා. ඒ නිසා මම කියන්න කැමති කරුණාකරලා මේ ක්‍රියාදාමය ඉස්සරහට ගෙන යන්න කියලා. ඒ වගේම මම ආර්ථිකය පිළිබඳවත් යම් කාරණා කීපයක් මතක කරන්න කැමති. මම මෙතනදී අපේ එරාන් වික්‍රමාර්ථ මැතිතුමත් ඉන්න නිසා දැන් අද 30% විතර බද්දක් ගහලා තියෙනවා මේ කොන්ඩොමිනියම්ස් වල. විශාල අර්බුදයක් රට ඇතුළේ ඇති වෙලා තියෙනවා. දැන් අද ලංකාවේ විශාලම වර්ධනේ තියෙන්නේ.
ඔබතුමාට තව විනාඩියක් තියෙනවා.
ඒ විශාල මට තව විනාඩියක් දෙයක් දෙන්න. මම විශේෂයෙන්ම කියන්න කැමති අපේ විශාලම අර්බුද වර්ධනය අද තියෙන්නේ සංචාරක ව්‍යාපාරේ වගේම අනික් පැත්තෙන් අපේ මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය. අද ඉදිකිරීම් ශේෂ්ත්‍රේ කොන්ඩොමිනියම්ස් ලංකාවේ හැමතැනම හැදෙනවා. අද මේ කොළඹ නගරයේ බලපුවාම හැමතැනම කොන්ඩොමිනියම්ස් හැදෙනවා. දැන් මේ හදන හැම එකකටම 130ක බද්දක් මං ඉදන්නේ අප්‍රේල් පළවෙනි දින ඉඳලා ගහන්න හදන්නේ. 130ක්. 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 දැන්
නෑ දාසිරි අමතුමා ඒක වැරදි. 130ක බද්දක් එන්නේ නැහැ.
100 කීයද එන්නේ?
115ක වැට් බද්ද විතරයි.
වැට් බද්ද. ඒ 115ක ආපුවාම මට සමාන 130කින් හැම යුනිට් එකක්ම ගණන් වැඩි වෙනවා.
නෑ ඒක වෙන්නේ නෑ. මං
ගරු හර්ෂද සිල්වා
ඒකනේ මිලියන් පහළොවක් වෙනකං වැට් එක වදින්නේ නැහැ මේ අපාර්ට්මන්ට් වලට. මිලියන් පහළොවෙන් උඩේ වඩ විතරයි. එතකොට සාමාන්‍ය ආදායම් තියෙන කට්ටියගේ අපාර්ට්මන්ට් ගන්නකොට වැට් එක වදින්නේ නැහැ ගරු අමතක.
නෑ මම කියන්නේ මේක කරුණා කළා මේක ගැන අපි කල්පනා කරා. මොකද හේතුව මිලියන් 15කට අද ගයක් ගන්නේ කවුද කියලා අපි දන්නේ. මිලියන් 15කට වැඩි ගෙවල් ගන්න එකත් අද වැඩියෙන් හැදෙන ලක්ෂරි ඒවා. අපි කවදාකවත් මිලියන 15කට දැන් ගෙවල් කොහෙවත් ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මම දන්න විදිහට මේ කොළඹ නගරය ඇතුළේ. නෑ මම කියන්නේ මේ 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 හදනකොට මේක අපේ අලුත් කර්මාන්තයක් විදිහට ඩෙවලොප් වෙන පැත්තක්. ඔබතුමාලා අපිට වැඩිය බොහොම ධනාත්මක විදිහට මේ විරුද්ධ ආර්ථිකම ගැන දකින අය. මේක ඒක නිසා මම මේ කියන්නේ අපි හිතනවා ඕක තවත් අඩු කරලා මේ 75000 ලක්ෂ 75000කට විතරක් ගහනවා. මේ අපේ ආර්ථික ක්‍රමය අනුව. නමුත් ඔබතුමාලා ඊට වැඩිය මේක අද විශාල ආයෝජන සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. අපි හැමදාම දවස ගානේ කැබිනට් මණ්ඩලයේ ගේනවා අලුත් ආයෝජන. දැන් චම්පි කරනවා කැමතුමා ගත්තම අලුත් විශාල ආයෝජන සංඛ්‍යාවක් ගේනවා. මේ වගේ අපාර්ට්මන්ට්ස් කොන්ඩොමිනියම්ස් මේවා තමයි හැදෙන්නේ. හැබැයි එතකොට මේ 115කට වැට් බද්දක් ගහපු ගමන් ලක්ෂ 30කින් තමන් ඒ කියන්නේ පොලිය වැට් බද්දක් ගෙවනවා ලක්ෂ 30ක. කවුද ලක්ෂ 30ක වැට් බද්දක් ගෙවන සූදානම් වෙන්නේ? මෙන්න මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා කරුණා කරලා මම ඉල්ලනවා අද මේ පිළිබඳව යම් අදහසක් ඔබතුමාලගේ ඉදිරිපත් කරලා අපි අනාගතේ මෙන්න මේක පොඩ්ඩක් නතර කරලා කරුණා කරලා අපි මේ සම්බන්ධව යම් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියන. දෙවෙනි කාරණේ තමයි අනෙක් කාරණේ විශේෂයෙන්ම මේ වර්ෂ කීපය ඇතුළත 2016 ජනවාරි ඉඳලා දෙසැම්බර් මාස වෙනකල් ඩොලර් මිලියන 377ක රත්තරන් මේ ලංකාවට ආනයනය කරලා තියෙනවා. 2017 ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකල් ඩොලර් මිලියන 649ක 73.7% වැඩිලා තියෙනවා රත්තරන් ආනයනය මේ ලංකාව. මේ ඉම්පෝර්ට් බිල් එක අපි වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ රත්තරන් නිෂ්පාදන කොහෙද ගියේ කියලා අපි පොඩ්ඩක් කල්පනා කරොත් මම කියනවා විශේෂයෙන්ම මේ පිළිබඳ අපේ එරාණි ක්‍රමන්ත මැතිතුමා ඉන්නෝ, විශේෂයෙන්ම අපේ හරිසිල්ල මැතිතුමා ඉන්නෝ. කරුණා කරලා හොයලා බලන්න මේ වගේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරපු ක්‍රමවේදයක් තියෙනවද නැත්නම් මොකද මේකට වෙලා තියෙන්නේ? මාතාක තමයි අහන්නේ. මේක විශාල අර්බුදයක්. ඒ නිසා මේ පිළිබඳව මම එකයි කියන්නේ අපි විශේෂ නෑ විශේෂයෙන් පැහැදිලිව මේක කියන්න ඕනේ. මොකද මේ රත්තරන් මේ රටට ගෙනල්ලා ගරු මන්ත්‍රීතුමනි ඩොලර් මිලියන 649ක අපි තියෙන්නේ හිඟේ තියෙන ඩොලර් මිලියන 1200 ගණනක්. මත් කියන්නේ එකයි ඩොලර් මිලියන 1200 ගණනක් අපේ තියෙන්නේ අය මේ ජංගමගිරිම හිඟිය. හැබැයි ඒකෙන් ඩොලර් මිලියන 649ක් 2017 ජනවාරි මාසේ දෙසැම්බර් මාසේ දක්වා රත්තරන් ලංකාවට ගෙනල්ලා. මේ රත්තරන් ගෙනාපු වෙලෙන් ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ රත්තරන් කොහටද ගියේ? කවුද ඒ වරන් ගියේ? මේක ස්මග්ලින් වලටද මේ පාවිච්චි වෙන්නේ? මේ රත්තරන් ටික වෙන එකකට පාවිච්චි කරනවද නැද්ද කියන එක ගැන අපිට ඇත්තටම විශාල අර්බුදයක් තියෙනවා. ඒ නිසා අපි මේ සම්බන්ධව මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා කරුණා කළා මේකට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් අපි ගන්න. නැත්නම් අපිට මේ ජංගම ගිනිමේ හිඟය පිළිබඳව විශාල අර්බුදයක් අනාගතයේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒ පිළිබඳවත් අදහස යොමු කරමින් මේට අපේ අනුමැතිය ලබා දීම මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ගරු අර්ෂද සිල්වා ඇමතුමා.
ඒ දෑසිරි ඇමතුමා කියන කතාව හරි. ඒ එතන අපිටත් පේනවා මහ ලොකු මේ ස්මග්ලින් ඔපරේෂන් එකක් යන බවත් පේන්නේ නැහැ. හරි. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි නැවත කල්පනා කරන්න වෙනවා. අපි මහ බැංකුවත් සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා ගරු ඇමතුමා. අපි මේ සම්බන්ධයෙන් හිතනවා මොකද කරන්න ඕනේ කියලා හරි ක්‍රියාමාර්ගයක් ගන්න. බොහොම ස්තුතියි.
ගරු අමාත්‍ය රන් වික්‍රමත් ඇමතුමා.
ස්තුතියි. අද සක්‍රීය බැරකම් කර්මාකරණය කිරීමේ පනත් කෙටුම් පැත ගැන අදහස් එකතු කරන වෙලාවේදී මම ආර්ථිකය ගැන පොදුවේ කරුණක් කියන්නත් අවශ්‍යයි. අපි මේ රටේ ආර්ථිකය බාරගන්නකොට මේ රටේ ආර්ථිකය විශේෂයෙන්ම අය වැය පරතරයක් විශාල පරතරයක් තිබුණා. මේ රටේ ආදායම බදුවලින් එන ආදායම දළදේශීය නිෂ්පාදනයේ 11%-12% අතරේ බොහොම අඩු තැනකට අඩු වෙලා තිබුණා, බැහැලා තිබුණා. අපේ ඒක පුද්ගල ආදායම දිහා බලනකොට අපේ ආදායම රටේ බදු ආදායම 18%-20%කට කිට්ටු වෙන්නට ඕනේ ඒක පුද්ගල ආදායමේ මට්ටමට. නමුත් ඒ වගේ බොහොම අස්ථාවර තැනක තමයි තිබුණේ. අද අපි ඒක වෙනස් කරලා තියෙනවා. අද ලබන බදු ප්‍රමාණය දලදේශය නිෂ්පාදනය ප්‍රතිශතයක් හැටියට ඊට වැඩිය ඉහළ තැනකට එකතු කරගෙන තියෙනවා. ඒ වගේම මුලසුන සිටින මන්ත්‍රීතුමනි ඍජු බදු හා වක්‍ර බදු දිහා බලනකොට ඍජු බදු ප්‍රමාණය 18%ක් විතර වෙනවා මුළු බදු ප්‍රමාණයෙන්, වක්‍ර බදු ප්‍රමාණය 82%යි. එතකොට රුපියල් 20ක් මාසයකට පඩිපතක් ලබන පුද්ගලයාත් රුපියල් 1,02,000ක් පඩිපත ලබන පුද්ගලයාත් ඍජු බදු වැඩි වුණහම ඒ පීඩණය වැඩි අඩු ආදායම් ලබන පුද්ගලයාට. මේ අසාධාරණය නැති කරන්න ක්‍රමක්‍රමයෙන් නැති කරන්න තමයි මුදල් ඇමතිතුමා අයවැය කතාවේදී කිව්වේ මේක අපි ඍජු බදු ප්‍රමාණය 18% ඉඳලා 40%කට ක්‍රමක්‍රමයෙන් අපි ඒක වෙනස් කරන්න ඕනේ කියලා. මෙහෙම තමයි සමාජ සාධාරණත්වයේ ඇති වෙන්නේ. ඒ ගමන තමයි මේ අපි යන්නේ. එපමණක් නොවේ. අපි බදු ගෙවන පිරිස පුළුල් කරන්න අවශ්‍යයි. හුඟක් වෙලාවට චෝදනා කරනවා බදු ගෙවන පිරිස බොහොම සුළු පිරිසක්, අනිත් අය බදු ගෙවන්නේ නැහැ කියලා. සාධාරණත්වයක් ඇති කරන්නට නම් බදු ගෙවන පිරිසත් අපි පුළුල් කරන්නට අවශ්‍යයි. ඒ කියන්නේ ආදායමක් ලැබෙන හැම කෙනෙකුටම යම්කිසි වගකීමක් තියෙනවා. ඒ වගේම බදු ගෙවන ක්‍රමය අපි ලිහිල් කරන්නට ඕනේ. බදු ගෙවීම පහසු කරන්නට ඕනේ. බදු ක්‍රමය කාර්යක්ෂම කරන්නට ඕනේ. මේක බොහොම වැදගත් වෙනවා. එනිසා අද මේ මුදල් ඇමතිතුමා අපේ රජය ඇති කරගෙන තියෙන මේ ක්‍රමවේදය ඇවිල්ලා නීත්‍යානුකූල නීතියේ පදනම අනුව බදු අය කරන ක්‍රමවේදයක් තමයි ඇති කරලා තියෙන්නේ. අද මුදල් ඇමතිතුමාගේ කාමරය ළඟට ඇවිල්ලා වාඩි වෙන්න අවශ්‍ය නැහැ. මුදල් ඇමතිතුමාගේ අභිමතය පරිදි ව්‍යාපාරවලට බදු නිදහස දෙන්නට බෑ. ඒ කියන්නේ මූණ බලලා අපේ පාක්ෂිකයෙක්ද නැත්නම් අපිට විරුද්ධව වැඩ කරපු කෙනෙක්ද එහෙම එකක් බලලා දෙන්න බෑ. පසුගිය කාලයේදී ඔක තමයි සිදු වුණේ. නමුත් අපි නීතිමය පද නමට තමයි බදු නිදහස දීලා තියෙන්නේ. පොතේ තියෙන විදියට නීති අනුකූලව තමයි 얘 දේ කරගෙන යන්නේ. මුදල් ඇමතිතුමාගේ අභිමතය අනුව නෙවෙයි. දැන් මුලසුන සිටින මන්ත්‍රීතුමනි, දැන් අපි ඍජු බදු වැඩි කරලා වක්‍ර බදු අඩු කරන්න යනකොට නොඑක් ප්‍රශ්න පැන නැගෙනවා. ඒක කියන්න අවශ්‍යයි. හුඟක් වෙලාවට අපිට ඇවිල්ලා කතා කරනකොට හුඟක් අය කියනවා ඇයි මේ බද්ද වැඩි උනේ අනිත් බද්ද වැඩි උනේ කියන එක කියලා අපෙන් අහනවා ඇයි එහෙම වුනේ කියලා. ඔව් ඍජු බදු වැඩි කරනකොට සාමාන්‍ය මුදල් තියන, ධනය තියන, නිවාස තියන, ඉඩම් තියන ඒ අයගෙන් තමයි ගන්න වෙන්නේ. අනික් අයට බදු සහන දෙන්න යනවා නම් ඒ අයගෙන් ගන්නේ නැතුව කොහොමද මේ අයවැය කළමනාකරණය කරගන්නේ? එතකොට ඒ නිසා තමයි අපිට කියනවා සමහරලාට ඇවිල්ලා කියනවා ප්‍රාග් ධනය ලැබීම් කැපිටල් ගේන්ස් ටැක්ස් එකක් දාන්න එපා කියලා. මේ රටේ කී දෙනෙකුට ඉඩමක අයිතිය තියෙනවද? මේ රටේ කී දෙනෙකුට නිවසක අයිතිය තියෙනවද? සාමාන්‍ය මිනිස්සුන්ට ඒව නැහැ. අපේ කාර්යාලවල වැඩ කරන, අපේ කම්හල්වල වැඩ කරන, අපේ නිවාසවල වැඩ කරන ඒ අයගෙන් අහපුවාම අපි ඒ සේවකයන්ගේ නිවසක අයිතියවත් ඉඩමක අයිතියවත් නැහැ. මට ඇවිල්ලා හුඟක් වෙලාවට කතා කරන්නේ මගේ මිතුරන් කතා කරන්නේ කම්හල් තියන, කාර්යාලේ තියන, අපනයනය කරන, විශාල මුදල් හම්බු කරන මේ ධනපතීන් තමයි ඇවිල්ලා කතා කරලා කියන්නේ මේ කැපිටල් ගේන්ස් ටැක්ස් එක වගේව දාන්න එපා කියලා. ඒ අය තමයි සඳහන් කරන්නේ. නමුත් එහෙම කරන්නට බෑ. සමාජ සාධාරණ ඇති කරන්න යනවනම් මුදල් ඇමතිතුමා ඒ මාර්ගයේ යන්නේ ඒ නිසා කියලා සඳහන් කරන්නට ඕනේ. එතකොට මුලසුන සිරින මන්ත්‍රීතුමනි, අපි මේක පස්සට ගෙනිච්ච නැහැ. අපේ පවුලෙන් අපිට 1970 හරි 1980 අපිට ඉඩමක් ලැබුණා නම් කාගෙන් හරි අම්මගෙන් තාත්තගෙන් වෙන්න පුළුවන්. ඒකට කැපිටල් ගේන්ස් ටැක්ස් එකක් නැහැ කියලා මම සඳහන් කරන්නට ඕනේ. ඒ කියන්නේ ඒකට ප්‍රාග් ධනය ලැබීමට බදු ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ ලැබුණ පරිත්‍යාගයට අපි සඳහන් කරලා තියෙන්නේ අද ඉඳලා ඉදිරියට යනකොට ලැබීමක් තිබෙනවා නම් ඒකට පමණක් බදු ගහන එක ගැන තමයි කතා කරලා තියෙන්නේ. ඒ වගේම අපේ සංස්කෘතිය අනුව අම්මා තාත්තා සාමාන්‍යයෙන් පුතාට හරි දුවට නිවසක් දෙන එක අලුත් දෙයක් නෙමෙයි. අම්මා තාත්තා පුතාට හරි දුවට පවුලේ 5 දෙනෙක් ඉන්නවා නම් 5 දෙනාටම එක එක නිවස 5ක් දෙන්න පුළුවන්. කිසිම බද්දක් නැතුව නිවාස පහක් දෙන්න පුළුවන්. ඊට වැඩිය සාධාරණත්වයක් ඇති කරන්න පුළුවන්ද? ඇති කරන්න පුළුවන්ද? නිවාස 10ක් තියෙනවා නම් පහකට බදු ගෙවන එක අසාධාරණ නැද්ද කියන ප්‍රශ්නය මම අහන්න කැමැති. හැම දරුවෙකුටම බද්දක් නැතුව නිවසක් දෙන්නට පුළුවන්, ඉඩමක් දෙන්නට පුළුවන්. මේ එක එක සමාජ ජාලවල මේ බොරු කතාවල් කියමින් මේ බදු ගහනවා, වැරදියට මුදල් ගන්නවා කියන මේ රජය ඔය මතේ ඇති කරන්න වෑයමක් තියෙනවා. එහෙම එකක් නැහැ. ඊට පස්සේ කියනවා මැද පෙරදිග ඉඳලා මුදල් ලැබුවොත් ඒව වලටත් බදු ගහනවා කියලා. අමෝලික බොරුවක්. මොකද අඩු ආදායම් ලාභින් මැද පෙරදිග ඉඳලා මාසෙට ඩොලර් 100ක් හරි ඩොලර් 200ක් එවනවා නම් ඒ අයගේ දරුපවුල් මේ රටේ ආරක්ෂා කරන්න ඒකට කිසිම බද්දක් නැහැ. ඇයි අපි දුප්පතාට සංවේදී රජයක් කියන එක මම මේ අවස්ථාවේදී සදහන් කරන්නට ඕනේ. දුප්පතාගෙන් අපි එහෙම ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව කතාවක් පතුරවනවා. විශ්‍රාමිකයන් ගිහිල්ලා බැංකුවට මුදල් දාපුවාම ඒ අයගේ මේ විශ්‍රාමිකයන්ගේ මුදල්ලුත් අපි මේ ගන්න හදනවා කියලා. ඔන්න තව අමූලික බොරුවක්. ලක්ෂයක් හම්බු කරනවා නම් බැංකු පොලියකින් ලක්ෂයක් හම්බු කරනවා නම් ඒ ලක්ෂයකටවත් බද්දක් නැහැ. ලක්ෂයක් බැංකු පොලියකින් හම්බු කරන්න ලක්ෂ කීයක් බැංකුවට දාන්න ඕනද? ලක්ෂ 100ක් බැංකුවට දාන්න ඕනේ. මම අහන්න කැමැති මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවගෙන් කා කී දෙනාටද ඔය ලක්ෂ 100 තියෙන්නේ බැංකුවක තැන්පත් කරලා මුදල් ලබා ගන්න? ධනපතීන්ට තියෙනවා ඒ සල්ලි. ලක්ෂ 100 නෙමෙයි ලක්ෂ 1000ක් වුණත් ධනපතීන්ට දාන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සුන්ට මේ රටේ එහෙම එකක් නැහැ. ඒ නිසා තමයි අපි ඒක සීමා කරලා තියෙන්නේ. ලක්ෂයක් පොලි ලබා ගත්තත් ගෙවන්න ඕනේ නැහැ. නමුත් සාධාරණ නැද්ද මුලසුර සිටින මන්ත්‍රීතුමනි, සාධාරණ නැද්ද ලක්ෂයකට වැඩිය හම්බු කරනවා නම් මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් බද්දක් අරගෙන ගමේ පාසල හදන්න, ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානය හදන්න, ඒක සාධාරණ නැද්ද කියන එක මම අහන්න කැමැති. අපේ බදු ක්‍රමය අපි හදලා තියෙන්නේ ඒ ක්‍රමයට තමයි අපි හදලා තියෙන්නේ. හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා මේ මොහොතකට ඉස්සලා, ඇමතිතුමා මොහොතකට ඉස්සලා සදහන් කළා. කිව්වා කොන්ඩිමිනියම් එක ගහනකොට බද්දක් ගහලා තිනවා කියලා කිව්වා. ඔව්, සාමාන්‍ය මිනිස්සුන්ගේ කොන්ඩිමිනියම් වලට බදු ගහලා නැහැ. ලක්ෂ 150ක් ආයෝජනය කරලා කොන්ඩිමිනියම් එකක් ගත්තොත් කිසිම බද්දක් නැහැ. මේව බදු ගහලා තියෙන්නේ සුපිරි පන්තියේ අය. විශාල මුදල් ගෙවලා කොන්ඩිමිනියම් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ අයටත් පුළුවන් වෙන්න ඕනේ බදු ගෙවන්න පුළුවන් වෙන්න ඕනේ. මේ බදු වලින් සාමාන්‍ය ජනතාවගේ ජීවන රටාව නංවන වැඩපිළිවෙලක් තමයි අපේ රජයට තියෙන්නේ. මේක තමයි සාධාරණත්වයේ කියන්නේ. අවුරුදු 20කට 30කට එක යම් කිසි ක්‍රමවේදයකට තමයි මේ රටේ බදු ගහලා තියෙන්නේ. ඒක බොහොම අසාධාරණ ක්‍රමවේදයක්. මොකද ඒ නිසා තමයි ඍජු බදු 118ක් වෙලා වක්‍ර බදු 182ක් වෙලා තිබෙන්නේ. ඒක වෙනස් කරන්න තමයි අපි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, 2017 අවසානයේ වෙනකොට මේ රටෙන් යන අපනයනය 100%ට වැඩිය වැඩි වෙලා තියෙනවා. 2016 සංසන්දනය කරනකොට අපි දන්නවා අවුරුදු 20කට විතර ප්‍රථමයෙන් මේ රටේ අපනයනය දළදේශීය නිෂ්පාදනයෙන් 100%ට දළදේශීය නිෂ්පාදනයෙන් 30%ක් ඉක්මවා ගියා. අපි රජය බාර ගන්නකොට අපනයනය ඇවිල්ලා දළදේශීය නිෂ්පාදනයෙන් 14%කට බැහැලා තිබුණේ 14%කට. මේක අපි වෙනස් කරන්නට ඕනේ. අපනයනය වැඩි කරන්න ඕනේ. 2017 තමයි මේ අපනයනයේ 9%කින් වැඩි වෙලා තියෙන්නේ. එපමණක් නොව මත්ස තහනමක් තිබුණ යුරෝපයට ඒ මත්ස තහනම අපි ඉවත් කරගත්තා. 2017 පමණක් මත්ස අපනයනය 38.9%කින් එක අවුරුද්දක් තුළදී වැඩි වෙලා තියෙනවා. ඒකේ ලාභය තියෙනවා. මත්ස්‍යයන් අපනයනය කරනකොට විශේෂයෙන්ම වෙරළ බඩ ජීවත් වන ජනතාවට ඒකේ ලාභයක් තියෙනවා. ඇයි? ලොකු ව්‍යාපාරිකයෙක් අපනයනය කළත් රට තුල ඉල්ලුමක් ඇති වෙනවා. බෝට්ටුවෙන් රෑට ගිහිල්ලා අවදානමක් ඇතුව වැඩ කරලා එන ඒ පිරිස්වලට මේකේ වාසියක් තියෙනවා. ඇයි? පිට රටවල් වලට යනකොට රට තුල ඉල්ලුමක් තියෙනවා. ඒ බොහොම අවදානෙන් රෑට ඒ මුහුද කරේ ගිහිල්ලා එන ඒ අපේ අයියලාට මල්ලිලාට ඒකේ වාසියක් තියෙනවා. ඒතරක් නෙමෙයි GSP සහනය ලබා ගත්ත GSP ප්ලස් එක යුරෝපයට අපනයනය කරනකොට බාණ්ඩ 7000කට මේ සහනය ලබා ගන්න පුළුවන්. මේ සහනේ ප්‍රතිලාභය තාම ලැබිලා නැහැ. 2018 2019 2020 වෙනකොට මේකේ මුළු ප්‍රතිලාභයම අපිට බලා ගන්නට පුළුවන්. ඉතින් මොකක්ද මේ මම කියන්නේ? අපි ආර්ථිකය ස්ථාවර කරලා ක්‍රමානුකූලව ගොඩනගාගෙන යනකොට මොනවද ඇති කරන්නේ? ඇති කරනවා කලබලයක් රට තුළ ඇති කරනවා, ජාතිවාද ප්‍රශ්නයක් ඇති කරනවා. මේ රටේ ඉන්න අහිංසක මුස්ලිම් ජනතාවට කලබල කරලා ඒ අයගේ ගෙවල් කුඩු කරලා ඒ අයගේ ව්‍යාපාර කුඩුපට්ටම් කරනවා. මොකක්ද මේකෙන් කරන්න හදන්නේ? අස්ථාවර භාරයක්, දේශපාලන අස්ථාවර භාවයක් ඇති කරන එක. මම අද ඉල්ලනවා මේවවලට වග කියන්න ඕනේ, නිලධාරීන් ඒ අයගේ පුටු වලින් අයි කරන්න ඕනේ කියලා කියනවා. ඔය පොය ඔය පොලිසිවල හිටපු OIC මහතුරුන්ගෙන් අහන්න ඕනේ මොකක්ද ඒ අයගේ වගකීම කියලා අහන්න ඕනේ. ඒ වගේම පොලිසියේ උසස් නිලධාරීන් IGP තුමා ඇතුළුව මේවලට වග කියන්නට ඕනේ, වගකීමක් ගන්නට ඕනේ. මේ වගේ අස්ථාවර භාවයක් ඇති කරනවට අහිංසක මිනිස්සුන්ට පහර දෙනකොට අපේ රජය ඉක්මනට ක්‍රියා කරලා හදිසි නීතිය දාලා ඒක පාලනය කළා. ඒ විතරක් නෙමෙයි, සමාජ වෙඩ් අබ්ඩඩිවි හරහා වෛරය පතුරවන අය, වෛරය පතුරවන අය අත්අඩංගුවට අරගෙන තියෙනවා. නීතිමය ක්‍රමවේද වලින් එයට දඩුවම් දෙන්නට ඕනේ. නමුත් අපි සසේ වෙබ්ය ඒ අඩවි සියල්ලක්ම, සමාජ ජාල සියල්ලක්ම නැවතත් නිදහස් කරලා තියෙනවා. ඇයි අපේ අදහස වුණේ? අපේ අදහස වුණේ ඒ අයගේ අයිතිවාසිකමට පහර දෙන එක නෙමෙයි. අපේ අදහස වුණේ වෛරය පතුරවනවා නම්, අස්ථාවර භාවයක් ඇති කරනවා නම් කවුරුවත් කමක් නැහැ, නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එකයි. ඉතින් මේ දේශපාලන අස්ථාවර භාවය ඇති කළා අපේ රට පෙරල, අපේ ආණ්ඩුව පෙරලන්න වෑයමක් තියෙනවා නම් ඒක අමතක කරලා දාන්න පුළුවන්. අද අපි ඉදිරිපත් කරන්නේ තවත් නීතියක්. ඒක ඇවිල්ලා මේ පනත සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත. මේක ගැන හුඟක් කරුණු අද සඳහන් වුණා. නමුත් මම බොහොම කෙටියෙන් මේක ගැන කිව්වොත් මේකෙන් අපි කරන්න හදන්නේ මේකයි. මුලසුන සිටින මන්ත්‍රීතුමනි, අපි මේකෙන් කරන්න හදන්නේ මේ ණය කළමනාකරණය කිරීමයි. මංගව හුඟක් දත්ත මෙතන තියෙනවා, මම ඒවා කියවන්න යන්නේ නැහැ. නමුත් 2018 19 20 21 22 ගත්තාම දෙන්න අවස්ථාව.
ඕ රංජිත් මන්ත්‍රීතුමා.
ගරු ඇමැත්තුමා, ඔබතුමාගේ කතාවට මම අහුම්කන් දුන්නා. ඔබතුමා දැන් ප්‍රකාශ කරනවා නුවර දිගන සිද්ධි සම්බන්ධව පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් වගකිව යුතුයි කියලා. ඒකම ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකරයා මීට වඩා වෙනස් පරස්පර මතයක් ලෝකයට දුන්නා. මෙතනදී අපි පිළිගත යුත්තේ ඔබතුමා කියන මතයේද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකරයා ප්‍රකාශ කරපු දේ? මොකද පැහැදිලිව මම විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරයෙක් හැටියට ඔබතුමා ඒ සම්බන්ධ ප්‍රකාශයක් කරන්න. ආණ්ඩුවේ මත දෙකක් කියන්නේ.
හරි, බොහොම ස්තුතියි ඔබතුමාට ඕනේ මතය පිළිගන්න. නමුත් මගේ අදහසත් මම මෙතන ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට මේ වත්කම් බැරකම් කළමනාකරණය පිළිබඳව මෙතන විශාල ණය ප්‍රමාණයක් අරගෙන තියෙනවා. එතකොට අපි දන්නවා ඉතිහාසයේ, මෑත ඉතිහාසයේ සිදු වෙලා තියෙන දේවල්, ග්‍රීසිය වගේ රටවල් වලට සිදු වෙලා තියෙන දේවල්. අපේ රටේ කවදාවත් අපිට තියෙන වගකීම අපි බැහැර ඇරලා නැහැ. හැමදාම අපේ ණය අපි ගෙවලා තියෙනවා, හැමදාම අපේ පොලි අපි ගෙවලා තියෙනවා. ඉතින් ඒක අපි ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා තමයි මේ කළමනාකරණය හරියට කරන්න අපි ඉදිරිපත් කරලා තියෙන්නේ, මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ පනතෙන් අපි හඳුනාගත් ණය ප්‍රමිතිවල ගැනීමත් නියමිත දිනට පෙර ගෙවන්න ඕන ණය ගෙවන්න පුළුවන් ක්‍රමයටත්, ඒ වගේම නව කොන්දේසි මත ඇතැම් ණය සඳහා කල්පිරීමේ හෝ අපහසු ගෙවීම් කාලය දීර්ඝ කරන්න ක්‍රමවිධි හොයනවා. ණය අපිට ගෙවන්න තියෙන ණය වේලහෙන් ගෙවන්න පුළුවන්, වැඩිපුර ණය ගන්නට පුළුවන්, නැත්නම් අලුත් ණය අරගෙන පරණ ණය එක්ක අලුත් ණයක් හැටියට දෙන්න පුළුවන්, නැත්නම් දින වකවානුව අපිට පුළුවන් ඒ දින වකවානුව අපිට ඊට වැඩිය දීර්ඝ කරන්නට පුළුවන්. මුදල් ගෙවීම පහසු කිරීමට තමයි මේ පනත අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක ඇවිල්ලා ණය පිළිබඳව
කලමනාකරණය පිළිබඳව පනතක් කියලා කියන්නට පුළුවන්. නමුත් මුලසුන සිරින මන්ත්‍රී තුමනි අද මේ විවාදය අහගෙන ඉන්නකොට හුඟක් වෙලාවට කතා කළේ මොනවද කතා කළේ හොරකම් කළා බැඳුම් කරෙන් හොරකම් කළා අරගෙන් හොරකම් කළා මේකෙන් හොරකම් කළා කියලා මේ හුඟක් වෙලාවට කතා කළේ අද වීදුරු ගෙවල් වල ඉන්න අය තමයි කතා කළේ මේ එක එක ජාතියේ හොරු ඉන්නවා කියලා එක එක කෙනා කිව්වා සමහරවිට නම් කියලාම ඒව සදහන් කළා අපි එතනට යන්න ඕනේ නැහැ නමුත් මන්ත්‍රී තුමනි අපි මතක තබා ගත යුතු කරුණක් තියෙනවා පොඩි හොරකමක් කළත් ලොකු හොරකමක් කළත් කිසිම වෙනසක් නැහැ පොඩි හොරකමක් කළත් ලොකු හොරකමක් කළත් කිසිම වෙනසක් නැහැ මොකද මේ හොරකම් කරලා තිනවා කියලා කියනවා බැඳුම් කරවලින් හොරකම් කරලා තිනවා කියලා කියනවා වත්කම් බැරකම් ප්‍රකාශන දුන්නට ඒ වත්කම් බැරකම් ප්‍රකාශනවල තියෙන වෙනස කියා ගන්නට බෑ සමහර අයට චෝදනා තියෙනවා නිවාස අරන් තියෙනවා ගොඩනැගිලි අරන් තියෙනවා කියලා චෝදනාවල් තියෙනවා සමහර අයට චෝදනා තිබුණා බලපත්‍ර ගමන් බලපත්‍ර එකකට වැඩිය තියෙනවා කියලා චෝදනා තියෙනවා සමහර අයට චෝදනා තියෙනවා විදේශිකයන්ට විදේශිකයන්ගෙන්ට පොලු තිබ්බා කියලා චෝදනා තියෙනවා සමහර අයට චෝදනා තියෙනවා අනිත්‍යානුකූල ව්‍යාපාරවල යෙදෙනවා කියලා කුඩු බිස්නස් එකේ යෙදෙනවා කියලා එක එක චෝදනා තියෙනවා මම නම් කියන්න යන්නේ නැහැ ඒක නෙමෙයි මගේ පරමාර්ථය එක එක චෝදනා තියෙනවා කවුරු හරි හිතන්න පුළුවන් මේක පොඩි වරදක් අරක ලොකු වරදක් කියලා හිතන්නට පුළුවන් නමුත් මුලසුන සිරින මන්ත්‍රී තුමනි ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට අති නීතිඥ සරත් ජයමාන අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වලයා පාර්ලිමේන්තුවට පැමිණුණා මේ අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ටම ආරාධනාවක් තිබුණා ඔහුගේ ඇවිල්ලා ඔහුගේ කතාව අහලා ඔහු එක්ක සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 8 දෙනෙක් එකට ආවා ඒ හැම පක්ෂයෙන්ම වගේ හිටියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 8 දෙනෙක් අපි ඔහුගෙන් උත් ඔය ප්‍රශ්නේ ඇහුවා ලොකු හොරකමකුයි පොඩි හොරකමකුයි අතර වෙනසක් තියෙනවද කියලා එතුමා කිව්වා කිසිම වෙනසක් නැහැ හොරකම නැති කරපු රටවල් සිංගප්පූරු වගේ රටවල් හොංකොං වගේ ආසියාවේ රටවල් පොඩි හොරකමයි ලොකු හොරකමයි බැලුවේ නැහැ හොරකම වැරදි කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න ඕනේ කියලා ඇහුවා එතකොට අපි කිව්වා බලන්න පත්තරේ දිහා බලනකොට හැමදාම දකින්න ලැබෙනවා අනේ විදුහල්පති කෙනෙක් හරි ගුරුවරයෙක් රුපියල් ලක්ෂයක් ගත්තා කියලා පොලිස් අතඩංගුවට අරගෙන තියෙනවා පොලිසියේ නිලධාරි කෙනෙක් රුපියල් 1000ක් හරි 10000ක් ගත්තා කියලා අතඩංගුවට අරගෙන තියෙනවා නමුත් නිලධාරින් අද විදුහල්පති කෙනෙක් අවුරුදු 5කට දාලා තියෙනවා කියලා හිරගෙවල් කියලා සඳහන් කරනවා මෙතුමා එතකොට එක එක ප්‍රමාණයව තියෙනවා කියලා කිව්වා ඔහු අපිට කිව්වා මේකයි තියෙන ගැටලුව ඇයි මේ ලොකු හොරු අල්ලෙන්නේ නැත්තේ කියලා ඔහු කිව්වා පොඩි මිනිහෙක් රුපියල් 10000ක් හරි රුපියල් ලක්ෂයක් දුන්නාම ඒක යාගේ ඇඟට දැනෙනවා හරියට ඇඟේ කට්ටක් ගත්තා වගේ වැඩක් ඉතින් මොනවද කරන්නේ පොලිසියට දුවගෙන ඇවිල්ලා පැමිණිල්ල කරනවා මෙහෙම එකක් මගෙන් ගත්තා කියලා එතකොට එක්ක පොලිසිය රාස් පොලිසිය හොල්ලස් දූෂණ කොමිෂන් සභාව හොයලා බලනකොට ඒ මිනිස්සුන්ට කතා කරපුවාම ඇවිල්ලා සාක්ෂි දෙන්න ඒ පොඩි මිනිස්සු අපේ උසාවි වලට ඇවිල්ලා අපේ කොමිෂන් සභාවල් වලට ඇවිල්ලා ඒ පොඩි මිනිස්සු සාක්ෂි දෙනවා කියලා කිව්වා ඒ නිසා ඒ මිනිස්සුන්ට අපිට සාධාරණත්වයක් කරලා අපිට අධිකරණ මාර්ගයෙන් ඒ පොඩි හොරු කියලා කියන්න පුළුවන් නම් ඒ අයව හිර කරන්න පුළුවන් නමුත් මේ රටේ ඉන්න පොසත් මිනිස්සු හොරකම් කරපුවාම ඒක කරන්න බෑ කියලා කිව්වා ඇයි පොසත් මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නැහැ ඒ අයගේ මිත්‍රයන්ට විරුද්ධව සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ සාක්ෂිවල හුඟක් වෙලාවට අඩුපාඩු තියෙනවා ඒ නිසා ඒ අයව අපිට අල්ලන්න අපහසුතාවයක් තියෙනවා කියලා කවුද මේ කියන්නේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල මේක සදහන් කරනවා ඒ වගේම අපි දන්නවා වත්කම් බැරකම් ප්‍රකාශන දෙනකොට අපි දන්නවා අපි කැබිනට් මණ්ඩලේ නම් රාජ්‍ය ඇමතිතුමා නම් මගේ වත්කම් ප්‍රකාශය දෙන්නේ මම රටේ ජනාධිපතිතුමාට දෙන්නේ අනිත් මන්ත්‍රීවරු දෙන්නේ කතානායකතුමාට මොකක්ද මේක අපි සියලු දෙනාම අපේ වත්කම් බැරකම් ප්‍රකාශන කතානායකතුමාට දිය යුතුයි විධායකට නෙමෙයි විවස්ථාදායකට දිය යුතුයි මම අහනවා පසුගිය අවුරුදු 20 දී එක ඇමති කෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ජනාධිපතිතුමාගෙන් එකක්වත් ලබා ගන්න බැරි වුණා එකක්වත් ලබා ගන්න බැරි වුණා අපි මේක වෙනස් කරන්නට ඕනේ මේ වත්කම් බැරකම් ප්‍රකාශන සියල්ලක්ම දෙන්න ඕනේ කතානායකතුමාට ඊන් පසුව මේකේ කලමනාකාරීත්වයේ තියෙන්නට ඕනේ කලමනාකාරීත්වයේ තියෙන්න ඕනේ මේ වත්කම් බැරකම් ප්‍රකාශනවල පාර්ලිමේන්තුවට තමයි ඒක ඒක තියෙන්නට ඕනේ අපේ පුද්ගල නිදහස පුද්ගලීකත්වය ආරක්ෂා වෙන්න ඕනේ ප්‍රිවසි ලෝස් must be there නමුත් ඒවවල සාරාංශය ජනතාවට දැනගන්න පුළුවන් විදියට ඒ වත්කම් බැරකම් ප්‍රකාශ දිය යුතුයි බඩ කෙටි වෙලාවක් දෙන්න මම ඉක්මනට අවසන් කරනවා සභාපති තුමනි ඉතින් ඒ නිසා මේ වත්කම් බැරකම් ප්‍රකාශනයේ කලමනාකාරීත්වය ගැන ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ කලමනාකාරීත්වය ගැන කලමනාකරණයක් තියන්නට ඕනේ ඒ විතරක් නෙමෙයි කැබිනට් මණ්ඩලවල ඉන්නවනම් වාණිජමය අයිතීන් තියාගෙන කැබිනට් වල මණ්ඩල වල ක්‍රියා කරන්නට බෑ අද මෙතන ඇවිල්ලා නොයෙකුත් චෝදනා කළා ඒ පැත්තෙන් මේ පැත්තට චෝදනා කළා මේ පැත්තෙන් ඒ පැත්තට චෝදනා කළා ඒ එක එක චෝදනාවල් මෙතන වුණා මේ රටේ ජනතාව මේව අහගෙන ඉන්නවා කැබිනට් මණ්ඩල වලට පත් වෙනව නම් ඒ අයට වාණිජමය අයිතීන් තියන්නට බෑ cannot have commercial interest if you are serving in the cabinet ethis dena thoragannata one mantri kenek vela ekko eyage vyapara karagena yanna natha mantri kamen ayin vela tamai cabinet mandale sabikek wennata one mitraya meka paksha deshapalane gana nemei me rata wenas karanawa nan api meka ekathu vela api meka wenas karannata one man meka karunen avasan karanawa ඒ වෙලාවේ ඒ වගේම සැබදියා ගැටුම් තියෙනවා නොයෙකුත් සැබදියා ගැටුම් තියෙනවා මේක අලුත් දෙයක් නෙමෙයි අපි ඔක්කොම නෑදෑයෝ මේ රටේ අපි පොඩි රටක් පොඩි දූපතක් මොකක් හරි ක්‍රමෙන් නෑදෑකමක් කොහේ ගියත් නෑදෑකමක් තියෙනවා ඉතින් සැබදියා ගැටුම් ඇති වෙන එක අලුත් දෙයක් නෙමෙයි නමුත් සැබදියා ගැටුමක් වහනවනම් ඒකයි තියෙන වරද ඒකයි තියෙන වරද මුලසුන සිටින mantri තුමනි මම අලුත් පාර්ලිමේන්තු mantri කෙනෙකු හැටියට මම මේ සභාවට පැමිණුණා 2010 දී මම මේ සභාවට වාහනයෙන් බැහැලා මෙතනට එනකොට මම දැනගෙන හිටියා මහින්ද රාජපක්ෂ තමයි මේ රටේ ජනාධිපති කියලා මම දැනගෙන හිටියා නමුත් මෙතනට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ තමයි මම දැනගත්තේ චමල් රාජපක්ෂ කතානායක පුටුවට යෝජනා කරනවා කියලා මම චමල් රාජපක්ෂ මැතිතුමා ගැන මේ වචනේ කියන්නට ඕනේ මම ඔහුට ගෞරව කරන පුද්ගලයෙක් ඔහු සමග කිසිම අමනාපයක් නැති පුද්ගලයෙක් ඒ නිසා ඔහු ගැන නෙමෙයි මම මේ කතාව කරන්නේ මම මේ කතාව කරන්නේ සබෙදියා ගැටුම් ගැනයි මේ කතාව කරන්නේ එක පවුලක කෙනෙකුට බෑ විධායකයේ ප්‍රධානියා වෙලා විවස්ථාදායකේ ප්‍රධානියා වෙන්න මම මේක තව විදියකට කිව්වනම් අනිත් සහෝදරයා අධිකරණයේ ප්‍රධානියා වෙනවනම් මේ රටේ අග්‍රවිනිශ්චයකරු වෙනවනම් එතකොට ඔක්කොමලට පැහැදිලි වෙනවා අද තියෙන දේශපාලන විද්‍යාව අනුව විධායකය විවස්ථාදායකය අධිකරණය එකක් අනිකෙන් ස්වාධීන වෙන්නට ඕනේ යහපාලනයක් රට තුල ඇති වෙන්නට නම් ඉතින් ඒක මම උදාහරණයක් හැටියට පමණයි කිව්වේ සබෙදියා ගැටුම් තියෙන තැන්වල ඒ සබෙදියා ගැටුම් අපි විස්තර කරලා දිය යුතුයි ඉතින් කාලය නැති නිසා සභාපති තුමනි මම කියනවා සාධාරණ සමාජයක් අපි ඇති කරන්නට යනවනම් යහපාලනයක් ඇති කරන්නට යනවනම් පුද්ගලයෙන් ගැන කතා කරලා කරන්නට බෑ පුද්ගලයෙන් විවේචනය කරලා කරන්නට බෑ අපි ක්‍රමවේදය වෙනස් කරන්නට ඕනේ අපි එකතු වෙලා මේ ක්‍රමවේදය වෙනස් කරමු ස්තුතියි මට ලබා දුන්න කාලය පිළිබඳව
ස්තුතියි මීළඟට ගරු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා ඊට කලින් මුලාසනයට ගරු රවි අපේ මේ රකී ජයවර්ධන මන්ත්‍රීතුමා පැමිණ
Garu Mantuma Katakaran.
Honorable presiding member, let me at the outset thank you for giving me 12 minutes, I believe, 12 minutes of time to speak on this matter. But before I start, I must say a word about the previous speaker, the Honorable State Minister for Finance. He gave a rather vociferous speech in which he touched on a range of subjects. But I think, you know, after he has taken up the ministry, maybe through the influence of his senior minister, he has learned to sling mud at people, which is very unbecoming of him. And I think if he sticks to the matters at hand, I think we can all have a better debate. And I think if the Honourable Minister is so concerned about crime and also corruption, maybe on the 4th of next month, he should put his vote where his words are and vote against corruption and support the no confidence motion. I don't want to speak no more regarding the same. But I want to thank you for allocating 12 minutes of this House time to express my ideas on the active liability bill. Determination under the Constitution to revise salaries and allowances of Chief Justice and the judges of the Superior Courts, and 5 orders under the Excise Provision Act. Due to time constraints, I will comment mainly on the Active Liability Management Bill. This bill has been contested in Supreme Court, and the Honourable Speaker read out the Supreme Court verdict, which stated that the bill indeed is in line with the Constitution. Irrespective of the legality of the bill, Honourable Presiding Member, without a doubt, we can all agree this is a very powerful bill, which allows the minister to raise up to 10% of the country's total outstanding debt through parliament. However, this can only be used for refinancing and pre-financing of existing loans. Honorable presiding member, this bill also highlights the dire straits our economy is in. Now, if an individual was in this situation, then the simple logic would be to earn more, spend less, and try to pay more of your loans. And here again, the government, without looking at a meaningful fiscal consolidation, is adopting a philosophical change in its thinking of borrowing more in order to pay more. Honorable presiding member, the editorial of the Island newspaper has made an analogy comparing this situation to giving a whimsical spendthrift who is neck deep in debt a high limit credit card without no conditions. Honorable presiding member, I do believe that a country such as Sri Lanka, given the dire straits to which this government has brought our economy, will do well to operate an active management bill. It was only in last November, the Honorable Presiding Member, the Prime Minister in these chambers went on to read out the economic policy statement of the government. He pointed out in 2016, 80% of government total revenue was spent for debt servicing. He further goes on to tell this House that US dollars $2.3 billion worth of Sri Lankan development bonds will mature this year, and 30% of the treasury bonds will mature next year. Further, US dollars $1.5 billion in international sovereign bonds will mature in 2019. All in all, Honorable Presiding Member, we have to pay US dollars $2.3 billion in foreign loans this year, US dollars $3.7 billion in foreign loans in 2019, and US dollars $3.2 billion in 2020. Now, it has been said rather inaccurately by government members who spoke before me, Honorable Presiding Member, about the Nayagula, or the debt trap, that was created during the Rajapaksa regime. Honorable Presiding Member, nothing could be more further from the truth. Mahinda Rajapaksa government, which inherited a debt to GDP ratio of 102%, was able to bring this ratio down to 71% when they handed over power to the Yahapalana government in 2015. The previous government, through proper debt management strategies, ensured that none of the bullet loan payments overlapped one another. It should be noted, Honorable Presiding Member, governments, unlike individuals, could carry on with a deficit over a long period of time. I believe that during the 19th century, the United States had a deficit for almost 100 years. The United Kingdom has had a budget surplus only 8 times during the last 6 decades. We ourselves have had a budget surplus only twice since independence. So it is not actually the budget deficit that matter, but more importantly, how we manage it and how much it costs to finance our debt. So in this regard, the Yahapalana Raja has managed to muck things up to glorious new levels. The issuing of short-term Sri Lankan development bonds with overlapping maturity periods has resulted in the Yahapalana government borrowing over rupees 3 trillion in the first three years in power. the ill-advised policies of defending the rupee in 2015, I think which the Honorable Ravi Karunanayake tried to defend today, which depleted the foreign reserves from US dollars 3.4 billion to US dollars 1.7 billion, coupled with stopping of all Chinese constructions due to political motivational rationale, and the now infamous bond scam and the resultant dip in investor sentiments, and the increase in salaries of public sector employees and the simultaneous reduction in fuel tariffs are all major factors for the current plight of our economy. So in any light, any event, I'm not going to indulge too much in the blame game, as what is more important is how we are going to get out of this impending situation. In this regard, I do think an active liability policy is a necessity. Objective of this act, as stated, is to manage public debt to ensure the financing needs and payments obligations of the government are met at the lowest possible cost. This bill also provides tremendous power to an individual. In this case, the minister is empowered to decide on the quantum of the loan and the mode of raising such a loan. Although Section 4 of this bill somewhat checks this power, stating that the minister can obtain loans only with approval of the Cabinet of Ministers and according to Section 114 of the Monetary Law Act. The Monetary Law Act states that the advice of the Monetary Board has to be first obtained upon the monetary implications of the proposed loan or issue. I do think, Honorable Presiding Member, as the quantum of these loans can be massive, direct reference should be made in the Act itself on the advice of the Monetary Board. And it is best, Honorable Presiding Member, if these matters are handled through the Public Debt Department. This bill enables the Parliament to raise.
Garu, Niyojyamathuma.
Yeah, actually, you are mistaken, Honorable Member, because it is governed by the Monetary Law Act. Like, yeah. We don't have to restate what is in the Monetary Law Act. In this bill,
no, I'm just stating what was discussed in the morning during the committee stage.
Yeah.
I believe because the quantum of the monies are huge in this case. Yeah, it will be better. It will be.
No, Honourable Member, it is specifically stated that
specifically stated the 114 of the Monetary.
That's right.
Yeah, Monetary Law Act.
So the Monetary Law Act specifies, you know, how to go about it. It is there.
Now, the Honourable Member will agree with me, when the indemnity issue was spoken this morning, the indemnity issue was put again in the bill because, like, in two or three areas were not covered. So it's just my thought that I believe it will be better if this is included directly in the bill because the quantums of money which you are talking about are quite high. Honourable Presiding Member, this bill enables the Parliament to raise through resolution up to 10% of the total outstanding debt. Our total outstanding debt is around rupees 10 trillion. Mr. Speaker, Mr. Presiding Member, up to 1 trillion can be raised by the Prime Minister using a mechanism to his liking. We all know what happened the last time the Prime Minister decided to use his expert knowledge on finance and change the bidding mechanism of the bond issued from a direct placement slash auction method to a 100% auction method. So it is best, through our experience from our recent past, we put proper checks and balances to this bill so that no collusion can take place. Honourable Presiding Member, even after a horrendous bond scam and its impact on this struggling economy, have we not learned any lessons? Honourable Presiding Member, for the purpose of this bill, minister is defined as a minister assigned the subject of finance. And it has also been tradition all over the world that central bank comes under the Minister of Finance. It was this government for the first time in the history of Sri Lanka which removed the central bank and allocated it under the Prime Minister. Even after the much anticipated cabinet reshuffle early this month, this anomaly was not corrected. This bill in section 4.2 says that the decision made by the minister, subsection 1, shall be communicated in writing to the registrar through the minister assigned the subject of central bank. What are we getting at over here? Honorable Presiding Member, without changing the anomaly that has taken place in the first place of putting back central bank under the finance ministry, this is a clause that has been created in order for the Prime Minister to further interfere in the issuance of debt. Do we really want this? Is this not another mechanism so that the Prime Minister can find a quick and a fast method to enrich his school buddies at the expense of the country? I have no problem with the Prime Minister, Honorable Presiding Member, except for his track record. He signed a so-called peace accord with the LTT, recognizing them as a self-governing authority for all of North and East for a period of 10 years. the Prime Minister neither informed the Cabinet nor seek this House's approval. Yes.
Garu Ematuma.
America. MOU, don't talk nonsense, Balasuriya.
For 10 years,
No, don't say that. The Prime Minister never signed, no one ever signed a self-governing authority for 10 years. You would have been on something else.
Which country are you living in?
I am living in this country.
Very good.
You show me where the government of Sri Lanka signed a self-governing authority for 10 years. Don't talk nonsense.
Now you are taking my time, I will show you after.
No, don't come here to this the house and tell lies. It's not proper. I didn't expect that from a person like you.
Is it not true the Prime Minister signed an agreement without the approval of this House or the Cabinet? That's the point. Without the approval of this House or the Cabinet. You are missing the point. MOU ka sign kare me sabhave avasare nathuwa cabinet ekage avasare nathuwa. Asankara. The Prime Minister neither informed the Cabinet nor seek this approval source. Any other country, it would be treason and he would be hung. The next time he came to power, alas, illegally with 42 MPs, within less than 2 months, the Prime Minister colluded with his inner cabinet and his Royal College buddies and committed the biggest financial fraud the world has ever seen, perpetuated by a Prime Minister on its own people. Now this House wants to give this man the power to raise 10% of our national debt through roughly rupees 1 trillion in any manner he sees best. Has this Parliament really lost its head, or have we become a nation of lotus eaters immune to corruption where members just raise their hands predetermined by the political affiliations and not on the merits of the acts concerned? In any event, Honourable Presiding Member, even if it was not the Prime Minister at the helm of the Central Bank, I am sure we can all agree more sections need to be included to bring proper checks and balances. There are also other concerns in this Act. Section 9 of this Act provides immunity to the members of the Monetary Board, board officers of the Central Bank and employees of the Ministry from any criminal or civil proceedings. This now has been agreed to be
Honourable
changed.
Member, this, time is over.
Just 2 minutes. This now has been agreed to be changed, including the immunity of officials of the Ministry. Section 10 also states that the Minister may make regulations of the advice of the Monetary Board. I think this too has been more. This too has to be more definitive, because this does not limit the Prime Minister seeking the advice from his old friends like Arjuna Mahendran and Arjuna Aloysius. If the government is not willing to make the necessary arrangements, then we must remind the President that he is indeed the President of this country. And in matters such as this, it is better to be proactive and prevent another large-scale malpractice taking place at the expense of the country, rather than reading it in newspapers after the crime had been committed. If the President had insisted on removal of Arjuna Mahendran after the first bond scam, the second bond scam in 2016 would have been prevented. So even at a later date, the President, as the head of the Cabinet, can insist on the amendment. Similarly, I conclude, Honourable Presiding Member, urging this House to take all necessary steps that has to be taken in order to prevent further financial malpractices. Thank you.
Thank you.